අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා. පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං. මේ ගාථාරත්නය අන්තර්ගත වෙන්නේ මහා මංගල සූත්‍රී. මේ ගාථාරත්නය තුළ මංගල කාරණා කීපයක් පැහැදිලි කරන. එයින් තුන්වැනි කාරණාව පූජාච පූජනීයාන පිදිය යුත්තං පිදීම. එකත් මංගල කාරණාව. එමනම් අද ධර්ම දේශනාවේදී මෙන්න මේ පිදිය යුත්තං පිදීම කියන කාරණාව ටිකක් සාකච්ඡා කරන්නයි කල්පනා කළේ. මෙතන සඳහන් කරනවා මේ පිදිය යුත්තෝ කියන්නේ කවුද කියන කාරණාව මුලින්ම විස්තර කරගන්න. එතන මුලින්ම ඉන්නවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ. පසේ බුදුරජාණන් වහන්සේලා. භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කරපු නිර්මල වූ නෛර්යානික ධර්මරත්නය. ඊට අමතරව ශාක්‍ය පුත්‍ර වූ කල්යාණ පෘතජ්ජන වූ භික්ෂූන් වහන්සේලා. ඒ වගේම අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝරත්නය. ගුරුවරු, මව්පියෝ, තවත් නොයෙක් සීලාදී ගුණධර්මයන් ආරක්ෂා කරන උත්තම පුද්ගලයන් මේ ලෝකයේ පිදිය යුතු පුද්ගලයන් ගණයට අන්තර්ගත වෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කයෙන් අද පේන්නේ නැති නිසා භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් චෛත්‍ය, බෝධිය, පිළිම වහන්සේ අපිට වන්දනා කරන්න භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් වැඩෙයි. ඒ උදෙසා යම් පූජාවක් කරනවද ඒක ජීවමාන භාග්‍යතුන් වහන්සේට කරන පූජාව. ඒ කාරණාවට කරුණු ත්‍රිපිටකයේ පුරාම තියෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ පිදිය යුත්තන් අතරේ බුද්ධාදී උත්තමයන් වහන්සේලාට කරන පූජාවම අතිශයින්ම මහත්ඵලයි, මහානිසංසදායකයි. සිත පහදවාගෙන ආදර ගෞරවයෙන් යුක්තව බුදුන් උදෙසා කරන්නේ නම් යම් පූජාවක්, ඒ පූජාවන්ගේ මහත්ඵල භාවයම අසීමාන්තික බව පැහැදිලි කරන්න මේ ත්‍රිපිටකයේ පුරාම කරුණු කාරණාද ගොනු කරලා පැහැදිලි කරන. අන් ඒකට එක කාරණාවක් සිහිපත් කරන්න පුළුවන්. අපේ ශාසනයේ හිටපු උත්තර කියන මහරහතන් වහන්සේ. බුදුන් පිදූ උත්තර මහරහතන් වහන්සේ කියලා උන්වහන්සේ ගැන හඳුන්වලත්. මේ උත්තර මහරහතන් වහන්සේ සුමේද කියන බුදුරජාණන් වහන්සේගේ කාලේ විද්‍යාධරයේ කැටියටයි හිටියේ. ඒ කියන්නේ අහසින් යන්නේ. විද්‍යාධරයෝ කියලා කොටසක් ඉන්නවා. ඒගොල්ලෝ යන්නේ අහසින්, ඒ ධ්‍යාන තියෙන හින්දා නෙමෙයි, ඒ ඉගෙනගත්ත යම් විද්‍යාවක ප්‍රතිඵලය. එහෙම විද්‍යාවන් පිළිබඳව වෙනම සඳහන් කරන්න පුළුවන්. එතකොට විද්‍යාධරයේ කියලා කියන්නේ එහෙම කෙනෙකුට. මේ අහසින් යනකොට මේ විද්‍යාධරය දකිනවා බුදුරජාණන් වහන්සේ. ගිනි කඳක් වගේ බැබලි බැබලි පර්වත මුදුනක වැඩ ඉන්නේ. ඒ වෙලාවේ ඇති වුණේ පුදුමාකාර ශ්‍රද්ධාවක්. ආන් ඒ ශ්‍රද්ධාව නිසාම රන්වන් පාට වූ කිනිහිරි මල් තුනක් නෙලාගෙන ඇවිල්ලා අහසින් බැහැලා බුදුරජාණන් වහන්සේට පූජා කළා. ආන්ගේ මල් තුන පූජා කරපු පිනෙන් ඔහු බලාගෙන ඉන්න මොහොතේම ඒ මල් බුදුරජාණන් වහන්සේගේ හිසට ඉහළින් වියනක් වාගේ පිහිටි. ඒ කාරණාවේදී මොහොත ඇති වුණේ පුදුමාකාර සතුටක්. ඒ සතුට දරාගන්න බැරි වුණා. ඒ සතුට ජීවිතේ පුරාම භුක්ති විඳලා මැරිලා තෞතිසා භවනයේ උප්පත්තිය ලැබුවා. තෞතිසා භවනේ මේ විද්‍යාධරය වෙනුවෙන් පහළ වුණා දිව්‍ය විමානය. ඒ විමානය හඳුන්වන්නේ මණිකාර විමානය. යදුන් 60,000ක් උසයි. ඝන රත්තරන් පාටයි. ඒ වගේම යදුන් 30,000ක් දිගයි. යදුන් 30,000ක් පළලයි. මේ විශාල මාලිගාව. ඊළඟට සඳහන් කරනවා මේ දිව්‍ය පුත්‍රයා විමනෙන් නික්මිලා තමන්ගේ පිරිස එක්ක යම් තැනකටද යන්නේ. ආන්ගේ සියලු තැනම කිනිහිරි මල් හැම තැනම පිපිලා තියෙනවා. එනිසා සඳහන් කරනවා කිනිහිරි මල් බිමත් ඇතිරිලා උඩත් ඇතිරිලා හැම තැනම කිනිහිරි මල් වලින් සුවඳවත් වෙලා කිනිහිරි මල් වලින් අලංකාර වෙලා තිබුණා කියලා. ඊළඟට සඳහන් කරනවා කිනිහිරි මල් වියනක් එයා යන හැම තැනම මැවෙනවා කියලා. බිම තියෙනවා වගේම ඉහළෙත් කිනිහිරි මල් වලින් වියනක් හැදෙනවා කියලා සඳහන් කරනවා. අවටින් යොදුන් 100ක් තැන කිනිහිරි මලින් ගැවසීගෙන තියෙනවා. අවට වටපිටාව යොදුන් 100ක් පමණ ප්‍රදේශයේම සම්පූර්ණ කිනිහිරි මල් වලින්ම ඇතිරිලා පැතිරිලා හරි සුන්දර භූමියක් වෙලා රන්වන් පාටින් බැබලි බැබලි තියෙනවා. ඊළඟට සඳහන් කරනවා තවත් ඔහුට 60,000ක් දිව්‍ය නාට්‍යකරුවෝ දිව්‍යමය වූ නොයෙකුත් තූර්ය වාදකයෝ දිව්‍යමය වූ ගීත ගායන ඔහුට නිරන්තරයෙන්ම ඇහෙන්න තියෙනවා ඒ ප්‍රදේශයේ තියෙනවා. මෙහෙම බොහෝ සම්පත් ලබා බොහෝ කාලයක් දිව්‍ය ලෝකේ සැප විඳා ආන්ගෙතන උත්තර මහරහතන් වහන්සේගේ අපදානේ අපදාන පාළියේ සඳහන් කරනවා. ත්‍රිපිටකයේ අපදාන පාළියේ උන්වහන්සේ ගැන තොරතුරු මෙහෙම සඳහන් කරනවා. සතානං පංචක්කත්තුංච දේව රජ්‍ය මකාරයි සතානං තීනික්කත්තුංච චක්කවත්ති අහෝසහං පදේශ රජ්‍යං විපුලං ගණනාතු අසංකයන් බවා භවේ සංගරත්තු මහාභෝගං ලබා මහං භෝගේ මේ ඌනතා නත්ති බුද්ධ පූජා ඉදම් පල. මේ සඳහන් කරන්නේ අපදාන පාලි. මේ තේරුම සඳහන් කරනවා මේ විදිහට. මේ උත්තර මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රකාශය කරන්නේ. මම මල් තුනක් පූජා කළා වූ පිනෙන් 500 වරක් දිව්‍ය ලෝකෙ ඉපදුණා කියන්නේ. බුදුරජාණන් වහන්සේට පූජා කළේ මල් තුනක්. හැබැයි හරිම ශ්‍රද්ධාවෙන්. ඒ නිසා දිව්‍ය ලෝකෙ ඉපදෙනවා 500 වතාවක්. දිව්‍ය ලෝකෙ ඉපදිලා නිකම්ම පරිවාර දෙවියෙක් හැටියට විතරක් හිටියත් නෙමෙයි 500 වතාවම දිව්‍ය රාජ්‍ය හොබවන්නට යෙදුණා. දෙව් රජෙක් වෙලා ඉපදුනා කියලා සඳහන් කරනවා. 300 වරක් මුළු පොළොවටම අධිපති චක්‍රවර්ති රජෙක් බවට පත් වුණා. 300 වතාවක්ම චක්‍රවර්ති රාජ්‍ය හැබෙව්වා. ඒ විතරක් නෙමෙයි මහත් වූ ප්‍රදේශයන්හි ලද නොයෙක් වාර ගණන්වල ප්‍රදේශ රාජ සම්පත්තිය ලබවපු වාර ප්‍රමාණයේ සීමාවක් නැහැ. මම සසර භවයෙන් භවයට හැසිරෙන්නේ මහත් වූ සම්පත් ලැබු. තවත් මේ සසර භවයෙන් භවයට නොඑක් කල හැසිරුණාද මහා භෝග ස්කන්ධයක්ම ලැබුවා කියලා සඳහන් කරනවා. මාහට සම්පත්තීන්ගේ කිසි අඩු බවක් කිසි කලෙක නැත්තේය. මෙය බුදුරජාණන් වහන්සේ පිදීමේ උතුම් ඵලයයි කියලා උත්තර මහරහතන් වහන්සේ සඳහන් කරනවා. එදා අර විද්‍යාදරය තමයි දෙව්ලොවින් චුත වෙලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මනුස්ස ලෝකයේ උත්තර නමින් ඉපදිලා පැවිදි වෙලා රහත් වෙන්නේ. ආන්ගේ විද්‍යාදරය තමයි අපේ ශාසනයේ උත්තර මහරහතන් වහන්සේ බවට පත් වෙන්නේ. ඊළඟට සඳහන් කරනවා තවද සුමේද බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන් අපේ බුදුරජාණන් වහන්සේගේ කාලය දක්වාම කල්ප 30,000ක් මුළුල්ලෙහි දිව්‍ය මනුස්ස ලෝක දෙකෙහි සැරිසැරුව සැපවින්ද මිසක් එකම වාරයකවත් සතරපායාදී දුක්ඛයකට ගියේම නෑ කියලා. ඒ තරම් මහා පුණ්‍යස්කන්ධයක් අත්පත් කරගන්න බුදුරජාණන් වහන්සේ උදෙසා කරන්නා වූ යම් එක පූජාවකට හැකියාව තියෙන බව එයින් පැහැදිලි වෙනවා. අන් ඒ නිසයි සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ නම් මොනතරම් ගුණ කදම්බයක් කොයිතරම් පුණ්‍ය සම්පතක් උන්වහන්සේ උදෙසා යම් පූජාවක්ද යමෙක් හරියට ශ්‍රද්ධාවෙන් සිදු කරගන්නේ එක පින්කමක් හරියට කරගත්තොත් ඒක සසර ආත්ම ගණනාවකට වටිනවා. හැබැයි හරියට කරන්න ඕන. ආන් ඒක හරියට කරන්නේ කොහොමද කියන කාරණාව දැනගෙනම කරන්න. ඒකයි බුද්ධාන්තරයක උපදිනේකී තියෙන වටිනකම. ඊළඟට සඳහන් කරනවා ශරීරය සීතලෙන් උෂ්ණයෙන් මේ ඉපදිච්ච කිසිම කාලයක මට පීඩාවක් ඇති වුණේ නැහැ. සීතලෙන් පීඩාවක් වුණෙත් නැහැ. උණුසුමෙන් පීඩාවක් වුණෙත් නැහැ. ශරීරයේ දාහයක් හෝ සිත් ඇවිල්ලක් හෝ අවදාවත්ම සිදු වුණේ නැහැ. දාහයක් සිත් ඇවිල්ලක් මට ඇති වුණෙත් නැහැ කියලා සඳහන් කරනවා. මේ උත්තර මහරහතන් වහන්සේ තුන් කිණිහිරි මලකින් බුදුන් පුදා සිහිනෙනිදු අපාදුකක් දැක්කවත් නැහැ කියලා සඳහන් කරනවා. මහා මල් ගොඩක් පූජා කළානේ මේ මල් තුන. අපායක් හීනෙන්වත් දැක්කේ නැහැ කියලා සඳහන් කරනවා. අන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ උදෙසා ධර්ම රත්නයේ සංඝ රත්නයේ උදෙසා යම් පූජාවක් කරන්න පුළුවන් වෙන කාලෙක මනුස්ස ජීවිතයක් අරගෙන උප්පත්තිය ලැබනවා කියන එකේ ශ්‍රේෂ්ඨත්වය කොයි තරම්ද කියලා පැහැදිලි කරන්න බැරි මෙන්න මෙවන් වාසනාවන්ත අවස්ථාවන් උදාපත් කරගන්න හැකියාව තියෙන නිසා. එහෙමනම් ඔබ මම ලබාගත්ත මේ උතුම් වූ මනුස්ස ජීවිතයත් බුද්ධාන්තරයකම ලබාගත්තා. ආම භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් අපිට පුද පූජාවල් කරන්න බැරිකමක් ඇත්තේම නැහැ. නිර්මල ධර්ම රත්නය ලෝක සත්වයා සංසාර සාගරයෙන් එතර කරවා කරවා තවමත් වැඩ ඉන්නවා. ආර්ය පුතජන මහා සංඝයා ඕන තරම් වැඩ ඉන්නවා. මාර්ගඵලලාභී උතුම් අෂ්ටාර්ය පුද්ගලයන් වහන්සේලාද මේ ලෝකේ නැහැ කියලා කොහොමවත් සඳහන් කරන්න බැහැ. මොකද භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ රහතන් වහන්සේලාගෙන් ලෝකේ හිස් වෙන්නේ නැහැ කියලා. මේ ගත වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ 3 වෙනිදාහ 5000ක් කල් ගැන කතා කිරුවොත් මේ ගත වෙන්නේ 3 වෙනිදාහ. බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කළා මේ කාලෙට වැඩි අනාගාමීන් වහන්සේලා කියලා. රහතන් වහන්සේලා නැතුව නෙමෙයි වැඩියෙන් ඉන්නේ අනාගාමීන් වහන්සේලා. ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ හරියටම පරිශීලන කරන අය. තන් ඒ කාරණාව නිසා අපිට මේ උතුම් කල්යාණ ප්‍රතඥයන් වහන්සේලා හිගත් නැහැ. අෂ්ටාරි පුජ්‍යල මහා සංඝයා හොයාගන්න බැරිකමකුත් නැහැ. බුද්ධාන්තරයේ ඉපදිච්ච නිසා බුදුරජාණන් වහන්සේ උදෙසා මහ පිංකම් කරන්න බැරිකමකුත් නැහැ. ඊළඟට තව මේ සම්බන්ධයෙන් කරුණු කාරණා සඳහන් කරනවා. සමහර කෙනෙක් මේ වැඳීම පිදීම වගේ දේවල් මෝඩකම් කියලත් කතා කරනවා. අඥානකම් කියලත් කතා කරනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ඉන්නකොට සමහර අඥානියෝ අදත් බුදුහාමුදුරුවන්ගේ මැටි පිළිම ඉස්සරහා ගල් පිළිම ඉස්සරහා දම් පූජා කරනවා කියලා විවේචනය කරන අය අඩු නෑ සමාජෙ. මේකට උත්තරයක් අතීත කාලෙම සපයන්නත් පුළුවන්. ධාතුන් වහන්සේලාට පූජා පවත්වන එකත් විවේචනය කරන අය බොහොම ඉන්නවා. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා ආදාහන පූජාව දවස් 21ක් සිද්ධ වෙනවා. පිරිනවම් පාලා ශ්‍රී දේහයට මිනිසුන්ගේ දෙවියන්ගේ පුෂ්ප උපහාර දක්වනවා දවස් 7ක්. ඉන් පස්සේ ශ්‍රී ශරීර ධාතුවට අත් දවසක්ම ගිනි ඇවිලෙනවා. බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයෙන් දවස් 7 නිමා වෙනකොට ඉතුරු වෙන ධාතුන් වහන්සේලා ටික එහෙම්මම ඉතුරු වුණා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ රජවරුත් එක්ක රහතන් වහන්සේලාත් පිරිවරාගෙන ධාතුන් වහන්සේලා ටික අරගෙන එතනම තියාගෙන තවත් දවස් 7ක් පූජා පැවැත්තුවා. එතකොට ශ්‍රී දේහයට පුෂ්ප උපහාර දක්වනවා දවස් 7ක්. ශ්‍රී දේහය දැවෙනවා දවස් 7ක්. ධාතුන් වහන්සේලාට පූජා පැවැත්තුවා එතනම දවස් 7ක්. මේ දවස් 21ම සැලකෙන්නේ ආදාහන පූජාව හැටියට. ඊට පස්සේ ධාතුන් වහන්සේලා බෙදලා දුන්නා ඒ ප්‍රදේශවලට නැවත ඒ ධාතුන් වහන්සේලා ටික මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ආයත් එකතු කළා. ඒ ඒ ප්‍රදේශවලට වන්දනා කරන්න විතරක් යම් යම් ප්‍රමාණයක් දුන්නා. එකතු කරගෙන ඒ ධාතුන් වහන්සේලා එක තැනක තියාගෙන රජවරුත් එක්ක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට පූජා පැවැත්වුවා. ඒ කාලෙත් හිටියා මෙන්න මෙහෙම කතා කරන සාසන නාසක පිරිස්. එදත් බැන්නා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා මේ අඥානින් මේ ඇට කැල්ලියුල්ට පූජා කරනවා. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ අවුරුදු 7ක් ධාතුන් වහන්සේලාට පූජා පැවැත්වුවා. 7 වෙනි අවුරුද්දේ චක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ දිවී ලෝකෙන් බැහැලා මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, ස්වාමීනි මට අනුකම්පා කරන සේක්වා. භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අපි කොහේ හරි නිදන් කරමු කියලා කිව්වා. ඒ වෙලාවේ ඇහුව ඇයි කියලා. ස්වාමීනි 7 අවුරුද්දක් තිස්සේ බුද්ධ පූජාව තියෙනවට බැනපු මිත්‍යා දෘෂ්ටිකයෝ හිටියා. මේ අවුරුදු 7 පුරාම මිත්‍යා දෘෂ්ටිකයේ ඉපදුනේ අවීචියමයි. තව ඉපදෙන්න අපායවල් තියෙනවා. අවීචිය කියලා කියන්නේ ලොකුම නිරය. එහෙනම් බුද්ධ පූජාව තියෙනවට චෝදනා කරපු අය ඉපදිලා තියෙන්නේ අවීචියමයි. සක්දේවිඳු සඳහන් කරන්නේ එහෙමයි. ඔවුන්ට අනුකම්පා කරලා අපි ධාතුන් වහන්සේ තැන්පත් කරමු. ඊට පස්සේ තමයි මේ මහ පොළොව යට වළක්කාරලා මාලිගාවක් වගේ ඇතුලේ හදලා මේ සියලුම ධාතුන් වහන්සේලා එතන තැන්පත් කළා. තැන්පත් කරලා වහලා ඒ උඩ කළු ගල් වලින් චෛත්‍යයක් හැදුවා. අදත් ඔය දඹදිව වන්දනාව යනකොට වාල කණ්ඩක චෛත්‍ය කියලා තැනක් දකින්න තියෙනවා. එතන දැන් චෛත්‍ය නැහැ. නමුත් නටබුන් තියෙනවා. ඒ චෛත්‍ය නැත්තේ ඒ චෛත්‍ය කඩලා අයින් කරන්නේ ධර්මාශෝක රජු. පස්සේ කාලේ ධර්මාශෝක රජු රජ වෙලා 84,000ක් විහෙර විහාර හැදුවා. අපේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මස්කන්ධයේ 84,000ක් කියලා අහගෙන ඒ චෛත්‍ය වල තැන්පත් කරන ධාතුන් වහන්සේලා හෙව්ව හැමතැනම ධාතුන් වහන්සේලා හම්බුන්නේ නැහැ. ඒක ස්වාමින් වහන්සේ නමක් රජුරවන්ට කීවා, මහරජේ අපේ ගුරු ස්වාමින් වහන්සේ හැමදාම එක තැනකට බොහොම ශ්‍රද්ධාවෙන් වඳිනවා. මං හිතනවා ධාතුන් වහන්සේලා එතන ඇති කියලා. ඒ හින්දා එතෙන්ට ගියා. ගිහින් බලහම චෛත්‍යයක් තියෙන එක තනි ක්‍රම කළු ගලක්. නමුත් රජුරෝ හිතුවා මේ කළු ගල මෙහෙම හදලා ඇති ආරක්ෂාවට ධාතුන් වහන්සේලා ඇතුලේ ඇති කියලා. රජුරු චෛත්‍ය කඩලා හෙව්වා ධාතුන් වහන්සේලා හම්බුනේ. නමුත් අර ස්වාමීන් වහන්සේ තරයේම කියනවා ධාතුන් වහන්සේලා මෙතන වැඩ ඉන්න ඕනේ කියලා. දැන් සම්පූර්ණ චෛත්‍ය කඩලා අයින් කරලා යට හාරන්න පටන් ගත්තා. සඳහන් කරනවා එහෙම හාරගෙන යනකොට රජිරුවන්ට හම්බ වෙනවා වහලා තියෙන දොරක්. ඒ දොර අරින්න බෑ කාටවත්. දොර හම්බුණාට දොර අරින්න බෑ. ඊට පස්සේ රජිරු බොහෝම කනස්සල්ලටපත් වුණා. මෙච්චර වීරිය වැඩුවා. අන්තිමට මෙතනම ඇති කියලා හරියටම හොයාගත්තා. දැන් දොර වහලා. ඒ කියන්නේ වටේට එහෙනම් මාලිගාවක් වගේ බිත්ති බැඳලා තියෙන්න ඇතිනි. තනිකර ඇතුළ මාලිගාවක් තියෙන්නේ නැත්නම් මේ ධාතුන් වහන්සේලා ටික තැම්පත් කරලා. දොර අරින්න බැරුව කල්පනා කර කර ඉන්නකොට තරුණයෙක් ඇවිල්ලා අහනවා, මහරජය දොර අරගන්න බැරුවද කියලා. මේක අරින්න බැරුව තමයි බලාගෙන ඉන්නේ. මං ඇරලා දෙන්නද කියලා ඇහුවා. රජුරන්ට ඇතිවිච්ච සතුට ඒ තරුණයාට ප්‍රකාශ කළා. ඒ සතුට සඳහන් කරනවා ඒ තරුණයා දුන්නක් අරගෙන ඇවිල්ලා ඊතලයක් දුන්නට යොදලා එකම ඊතල පාරක් දුන දියමුදා හැරිය කියලා. ඒ විදින්නේ අර දොරේ තියෙන එක ඇණයකට. ඒ ඇණයට ඊතලේ වදිනවත් එක මුළු දොරම ඇරෙනවා. ඊට පස්සේ මේ කාරණාව විස්තර කරන තැන සඳහන් කරනවා ඒ දොර වහලා තිබෙ ප්‍රහේලිකාවක් හැටියට කියලා. කාටවත් අරින්න බැරි වෙන්නේ. ප්‍රහේලිකාවකුත් අපිට පුරවන්න බෑ. උපකාරක පද ටික තිබ්බේ නැත්නම්. එහෙනම් මේ දොර වහලා තින්නෙත් එහෙමයි. අර තරුණයා දන්නවා ඒක අරින්න හැටි. දොර ඇරලා දීලා තරුණයා අතුරු දහන් වුණා. මේ නිසා පැහැදිලි කරනවා ඒ ආවේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා කියලා. රජිරු දොර ඇරගෙන ඇතුළට ගියා. හැබැයි ඇතුළට යනකොට ලියලා තියෙනවා තැනක අනාගතයේ 15 වෙන දුප්පත් රජවරුන්ට බුදුරජාණන් වහන්සේට සලකන්ඩ වත්කම් නැහැ. මේ මහා පුරුෂයන් වහන්සේට සලකන්ඩ ඒ ගාව තියෙන ඒ අය ගාව තියෙන කෝටි ප්‍රකෝටි ගණන් වත්කම් මදි කියලා. මේ කාරණාව ශ්‍රද්ධාවෙන් හරියට දැරුවොත් අපිට තේරෙන්නේ නෑ බුදුරජාණන් වහන්සේ කවුද කියලා. ඉතින් ඒකත් දැකලා සඳහන් කරනවා ධර්මාශෝක රජුවන්ට ඇස් වලින් කඳුළු වැටුණා කියලා, මං වාගේ රජෙකුට දුප්පත් කීවද කියලා. දීප චක්‍රවර්ති රජෙ මටත් දුප්පත් කිව්වා, මටත් බැරි නම් කාටද උන්වහන්සේට සලකන්න පුළුවන්? කමක් නෑ, දැන් දුප්පත් කියන වචනේ තහගත්තා. තහගෙන තවත් ඇතුළට යනකොට ඊළඟ දොරටුව ගාව රම්පතක් ලියලා තියෙනවා. ඒ රම්පතේ සඳහන් කරලා තියෙනවා අනාගතයේ පහළ වෙන වියදාසනම් රජෙක් මේ ධාතුන් වහන්සේලා මේ තැන්පත් කරලා තියෙන තැනින් ගොඩ අරගෙන නොයෙක් නොයෙක් චෛත්‍යවල නොයෙක් තැන්වල නිදන් කරලා බොහෝ දෙනාට වන්දනාමාන කරගන්න අවස්ථාව හදලා දෙනවා. එතකොට මේ ප්‍රකාශේවල් ලියන්න ඕනේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ අනුදැනුම ඇතුව. රජුවන්ට ඇති වෙන ලොකු සතුටක්. ඒ හින්දා සඳහන් කරනවා මේ රජු දකුණු අත මිටමලෝලා වම් අතට පාරක් ගහගත්තා කියලා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මම දැක්ක කියන එකයි මේකෙන් කියන්නේ කියලා. ඉතින් රජුරෝ ගැන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැක්ක කියලා කියනකොට රජුන්ට කොයි තරම් සතුටක්. එහෙම තමයි නැවත අපිට වඳින්න මේ ධාතුන් වහන්සේලා එළියට ආවේ. එතකොට මේ කාරණාව සිහිපත් කළේ භාග්‍යතුන් වහන්සේට සලකනවට බැනපු අය පවා අවීචී තමයි ගිහිල්ලා ඉපදුනේ. ඊළඟට මේ වැඳුම් පිඳුම් කිරීමේ අනන්ත ආනිසංස ත්‍රිපිටකයේම තියෙන මෙන්න මෙහෙම සඳහන් කරලා තියෙනවා මහා පරිනිර්වාණ සූත්‍රය. කොහොමද? යේහිකේ ආනන්ද චේතිය චාරිකං අබින්ධන්තා පසන්න චිත්තා කාලං කරිස්සන්ති සබ්බේතේ කායස බෙහෙදා පරම්මරණා සුගතින් සග්ගං ලෝකං උප්පජ්ජන්ති. ආනන්ද, යම් කිසි සදහැවතෙක් සදහසිතින් චෛත්‍ය චාරිකාවේ හැසිරෙයිද? අපිත් ඕන තරම් අටමස්ථාන යනවා කියලා එහෙම යනවා. හැබැයි ශ්‍රද්ධාව තියෙනවද කියන කාරණාව අපි දැන්. නමුත් මේ මහා පරිනිර්වාණ සූත්‍රයේ ශ්‍රීමක ධාතුවෙන්මයි මේ දේශනාව කරන්නේ. ආනන්ද, යම් කෙනෙක් ශ්‍රද්ධාසිතින් යුක්තව මේ චෛත්‍ය චාරිකාවේ හැසිරෙනවද? ආංගී පුද්ගලයා චෛත්‍ය අසලටවත් යන්න කලින් කායස බෙහෙද නැත්තං කායස බෙහෙදා ඒ යනකොට ඔහු මැරුණොත් එහෙම චෛත්‍ය ළඟටවත් ගියේ නෑ. නමුත් ශ්‍රද්ධාවෙන් යන්නේ චෛත්‍ය වැඳගන්න. ආංගී යනකොට මැරුණොත් සුගතින් සග්ගං ලෝකං උප්පජ්ජන් ඒ මරණයත් එක්කම ස්වර්ග ලෝකයේ උපදිනවා කියලා සඳහන් කරනවා. අපේ භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළා පැදහැවත් බෞද්ධයන් විසින් දැක බලා වැඳ පුදාගෙන සංවේග උපදවා ගත යුතු ස්ථාන හතරක් මේ ලෝකේ තියෙනවා කියලා. මේ බෝසතාණන් වහන්සේ උප්පත්තිය ලැබපු තැනයි, සම්මා සම්බුද්ධ රාජ්‍ය මුදුන්පත් කරගත්ත තැනයි, මංගල ධර්ම දේශනාව සිදු කරපු තැනයි, පරිනිර්වාණ ධාතුවෙන් සැතපිච්ච තැනයි. මේ පරිනිර්වාණ සූත්‍රයමයි පැහැදිලි කරන්නේ යමෙක් ඒ සතර ස්ථානයේ වැඳගන්න යන්නේද, ඒ යන අතරතුර ඔහු මැරෙන්නේද, අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් නම් සතර ස්ථානයේ දැක බලා ගන්න ගියේ, ඒ අතරතුර මැරුණොත් ඔහු දෙව්ලෝ උපදිනව අතරක් නැහැ. ඒ සඳහන් කරන්නේ භාග්‍යතුන් වහන්සේමයි. ඒ නිසා ඒ කාරණාවල් දැනගෙන ඒ වන්දනාවල් වල යෙදෙනකොට ඒ ශ්‍රද්ධා සිත දියුණු කරගන්න එක මොන තරම් ආරක්ෂාවක් අපිට අපේනවද? බුදුරජාණන් වහන්සේ මහා කරුණාව කියන කාරණාව අපේ ශරීරයේ පුරා මාස්සක් මුල්ලක් නෑර අපිට පිහිටෙන්න පතුරවන්න පුළුවන් තරම් කරුණාවක් බුදුරජාණන් වහන්සේ ළඟ තිබිච්ච බව ඒ කාරණාවෙන් අපිට පේනවා. මේ සඳහා තවත් කරුණු මේ පිටකගත තොරතුරු වල නොඑක් තැන්වල සඳහන් කරලා තියෙනවා. එක තැනක සඳහන් කරනවා සතං හත්ති සතං අස්සා සතං අස්ස තරීරතා සතං කඤ්ඤා සහස්සානි ආමුත්ත මණිකුණ්ඩලා ඒකස්ස පද විතිහාරස්ස කලං නාග්ගති සෝලසින් කියලා සංයුත්ත නිකායේ මේ ප්‍රකාශයේ තියෙන. එතන සඳහන් කරනවා පහන් සිතින් බුදුන් වඳින්නට යමුයි කියලා මල් පහන් පුදන්නට යමුයි කියලා යම් කෙනෙක් දහම් අසන්නට සඟුන් වඳින්නට යමු කියලා යම් කෙනෙක් සූදානම් වන්නේද? ආන් ඒ සූදානම් වීම මොනතරම් වටිනවද? සඳහන් කරනවා සඟුන් වඳින්නට යම්හයි ලැබූ එක පියවර. බුදුන් වඳින්ද, දහම් අහන්ද, සඟුන් වඳින්ද. යම් කියලා කෙනෙක් සූදානම් වෙලා තියෙන එක පියවරක්. කොච්චර වටිනවද? මෙතන සඳහන් කරනවා ආන් ඒ පියවර දහසයකින් දහසය වාරයක් බෙදලා බුදුන් දහම් අඟුන් වඳින්න යම් කියලා යම් කෙනෙක් තියෙන පියවර 16න් 16 වාරයක් බෙදලා. ඒකට තමයි කියන්නේ සොලොස් කලාවෙන් එක කලාවක් කියලා. 16න් 16 වතාවක් බෙදෙන. ඒ බෙදහම එන එක කොටසකට කියනවා සොලොස් කලාවක් කියලා. එනං බුදුන් වඳින්නත් දහම් අහන්නත් සඟුන් වඳින්නත් යන ගමනේ තියෙන එක පියවර 16න් 16 ආකාරයෙන් බෙදලා එන සොලොස් කලාවෙන් එකක් තරම්වත් වටින්නේ නැහැ කියලා සඳහන් කරනවා. සතං හත්ති සතං අස්සා, බොහෝම ලස්සනට ස්වර්ණාභරණයෙන් සැරසූ ලක්ෂයක් ස්ත්‍රීහු, ලක්ෂයක් අශ්වයෝ, ලක්ෂයක් රථ, ලක්ෂයක් කන්‍යාවෝ යන 4 ලක්ෂයක් වස්තුූනටද වඩා නැතහොත් එම වස්තුූන් දන්දීමටද වඩා වටිනා බව තින් සඳහන් කරන. එනම් මේ ලක්ෂයක් ස්ත්‍රීන්, ලක්ෂයක් හස්තීන්, ලක්ෂයක් රථ, ලක්ෂයක් කන්‍යාවෝ මේ සියලු දෙනාම පර්ණාවරණයම සරසලයි තියෙන. ආං ඒ තරම් මේ 4 ලක්ෂයක් වස්තුූන්ටද වඩා එම වස්තුූන් දන්දීමෙන් ලබන කුසලයටද වඩා බුදුන් දකිින්ද කියලා ඉස්සරහර තියෙන පියවරේ සොලොස් කලාව කලාවෙන් එක කලාවක්වත් ඒක වටින්නේ නෑ කියල සඳහන්ක. ආං ඒ නිසා භාග්‍යතුන් වහන්සේ නැත්තං තිසරණයෙහි කොයි තරං ගුණයක් තියෙනවද කියන කරුණම මෙතන අපූර්වවට පැහැදිලි කරලා තියෙනවා. ශ්‍රද්ධාවන්තයෙකුට නම් මේ බුද්ධාන්තරයක ලබාගත් උතුම් ජීවිතයම සුගතිගාමි වෙන්න හොඳටම ප්‍රමාණවත් කියන එක සඳහන් කරන්නේ. අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි, විහෙර විහාර කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝයා කෙරෙහි සිත පැහැදූ සත්වයෝ අග්‍ර ආයුෂ ඇතුව, අග්‍ර වර්ණ ඇතුව, අග්‍ර යසස් ඇතුව, අග්‍ර වූ කීර්තිය ඇතුව, අග්‍ර වූ සැප ඇතුව, අග්‍ර වූ කාය බලයක්, ඥාන බලයක් ඇතුව දෙවියන් අතර උපන් කළද අග්‍රයි, මිනිසුන් අතර උපන් කළ අග්‍රයි කියලා සඳහන් කරනවා. හරියටම තෙරුවන් සරණ ගියපු අය දෙවිය ලෝකෙ ඉපදිච්චාම පුදුම ලස්සන රූප සම්පත්තියක් සහිතව උපදින බව සිහිපත් කරනවා. ඒ අය නැවත මනුලෝට ආවත් සියලු දෙනා අභිභවනය කරන රූපයක් හැම දිනාටම වඩා මහා තේජවන්ත බව ඇතුව මනුලව උපදිනවා. ආං නිසා ඒවං අචින්තියා බුද්ධා, බුද්ධ ගුණා අචින්තියා, අචින්තියේසු පසන්නානං විපාකෝ හෝති අචින්තිය. මේ තුනුරුවන්ගේ ගුණ ප්‍රකාශ කරන්න තියා සිතීමටවත් නොහැකී කියලම පැහැදිලි කරලා විස්තර කරනවා. ඊළඟට පින්නතුනි මෙතන තවත් කාරණාවක් සිහිපත් කරනවා. ත්‍රිපිටකයට අනුකූලව ස්වර්ණමාලී චෛත්‍ය කෙරෙහි සිත පැහැදවීමෙන් නිවන් දුටුවන්ගේ සංඛ්‍යාව මත විශාල බව. මෙහෙනම් ඒ අපිට තියෙන මහා භාග්‍ය, මේ ලංකා භූමි තලයට තියෙන ශ්‍රේෂ්ඨතම සම්පත, හරියට ලංකා මාතාවගේ නාභිය වගේ අතිශ්‍රේෂ්ඨ තැන පිහිටලා තියෙන ස්වර්ණමාලී මහසෑය ගැන ධර්මයෙන්ම සඳහන් කරන කරුණ. ඒපත් කරනවා ලක්දිව පිහිටියා වූ සියලු චෛත්‍යයන්හි විහාරස්ථානයන්හි නොව අනුරාධපුර පිහිටි එකම ස්වර්ණමාලී මහා චෛත්‍ය ස්ථානයේදී පමණක් වැඳීමෙන් පිදීමෙන් නොව දර්ශන මාත්‍රයෙන් බුද්ධාලම්බන ප්‍රීතිය ලැබ දෙව්ලොව ඉපදීම නොව සකල ක්ලේශයන් ප්‍රහාණය කිරීමෙන් පරම පාරිශුද්ධත්වයට පැමිණ නිවන් පුරයට පැමිණියවුන්ගේ සංඛ්‍යාව මෙතෙකැයි ප්‍රමාණය කළ නොහැකි බව සංයුත්ත නිකායේ අටකතාවේ සඳහන් කරනවා කියලා. එතකොට ඒ පිටකේ ලියවෙනකොට භාග්‍යතුන් වහන්සේ මේ කරුණ දේශනා කරනකොට මහසෑය හැදිලා හැදිලා නැහැ. මහසෑය හැදෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියට පස්සේ. ඒ අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 236කට පස්සේ. එතකොට අනාගතයේ ලංකාව කියන මේ පුංචි රටේ ඉදිවෙන මේ ශ්‍රේෂ්ඨ චෛත්‍ය මේ වගේ මහසෑයක් මේ ලෝකෙ වෙන කොහෙවත් නැහැ. බුද්ධ රාජ්‍යයේ කොහෙවත් නැහැ. එතකොට අපිට තේරෙනවා අපි කොයිතරම් වාසනාවන්තද වාග්ය සම්පන්නද කියලා. කෝටි ලක්ෂයක් සක්වලක මෙවන් සෑයක් නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ මුළු බුද්ධ රාජ්‍යෙම නැහැ කියන එකයි. නමුත් භාග්‍යතුන් වහන්සේ පිරිනවම් පාන්නේ ඉස්සරළම සඳහන් කරන කාරණාවක් මේ සංයුත්ත නිකාය අට කතාවෙමයි සඳහන් කරන්නේ. ලංකාවේ තව බොහෝ වෙහෙර විහාර තියෙනවා. අතිසුවිශේෂී තැන් තියෙනවා. මහනුවර දළදා මාලිගාව දන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ දක්ෂිණ දළදා වහන්සේ සෝමාවතී වැඩ ඉන්නවා. සේරුවාවිල මහසෑයේ ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. රූපාරාම මහසෑයේ දක්ෂිණ අකු ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඒකයි මෙතන සඳහන් කරන්නේ ලංකා භූමිය පුරා පිහිටලා තියෙන අන්‍ය විහාරස්ථාන ගැන නෙමෙයි මේ සඳහන් කරන්නේ. ඒවා නිසා තව අපිට ලැබෙන්න තියෙන බොහෝ භාග්‍ය තියෙනවා. මේ සඳහන් කරන්නේ ස්වර්ණමාලී මහසෑය ගැන විතරයි කියලා. ඒ මහසෑය ළඟට ගිහිල්ලා වැඳලා පුදලා නොඑක් පින්කම් කරපු අය ගැනත් නෙමෙයි මේ කතා කරන්න කියලා සඳහන් කරනවා. එහෙම කළා නම් කොච්චර ආනිසංසද. මේ සඳහන් කරන්නේ අර තියෙන්නේ ස්වර්ණමාලී මහසෑයයි කියලා ඈතින් දැකලා හිත පහදවාගෙන සද්ධාව උපදවාගෙන දෙව්ලොව ඉපදිච්ච අය ගැන නෙමෙයි සදහටම සංසාර සාගරෙම සමු අරගෙනම ගියපු පිරිසේ සීමාවක් නැහැ කියලායි සඳහන් කරලා. එහෙමනම් වැන්දොත් කොහොමද, පිදුවොත් කොහොමද, කුණු ටිකක් ආලේප කළොත් කොහොමද, අතුපතු ගාලා දැම්මොත් මළුව කොහොමද, ඒ තරම් ආනිසංසයක් තව කොහෙන් ලබන්නද කියන කාරණාව අපිට හිතන්න මෙතන ඉතුරු කරලා තියෙනවා අපේ ප්‍රඥාව මෙහෙවල. ඒ තරම් අප්‍රමාණ ආනිසංස සහිත මේ මහා පූජා වස්තුන් භාග්‍යතුන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ කරුණාව හින්දම අපිට බුදුරජාණන් වහන්සේ දාන්නේ කළා. ඒ නිසාම සඳහන් කළා බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් කෙනෙකුට ඇහි පිල්ලං ගහන මාත්‍රයක් ප්‍රීතියක් ඇති වුණු ආං ඒ ප්‍රීතියෙන් ලැබෙන ඵලය කෙනෙක් භාවනා කරලා භාවනා කරලා භාවනා කරලා කසින භාවනාව මුදුන්පත් කරලා කොයි තරම් ඒ භාවනාව දියුණු වෙලාද මුළු ජම්බු දීපේම තමන්ගේ මූණ ඉස්සරහ තියෙනවා වාගේ පේනවා. මුළු ජම්බු දීපේ පුරාම ඉරක් පැවුවා වගේ ආලෝකයක් පතුරවන්න තරම් හැකියාවක් ඒ භාවනාව දියුණු කරපු කෙනාට තියෙනවා. ඒ භාවනාව දියුණු කරගන්න එතෙන්ට දියුණු කරගන්න එයා මොන තරම් දුක් විඳින්න ඕනද? රෑ දවල් දෙකේ පැය ගණන් වාඩි වෙලා කොයි තරම් භාවනා කරන්නද? සඳහන් කරනවා ආන් ඊට වඩා හරි වටිනවා කියලා බුදුරජාණන් වහන්සේගෙන ඇහි පිල්ලමක් ගහන මාත්‍රයක් ප්‍රසාදයේ ඇති වෙන්නේ. එහෙමනම් අපිට මේ බුදුරජාණන් වහන්සේ නිසා මේ මනුස්ස ජීවිතය උපයෝගී කරගෙන සතර අපායට යන්නේ නැතුව සුගතිගාමි වෙන්න කොයි තරම් පහසුකම් මේ ශ්‍රේෂ්ඨ රටේ තියෙනවද? ඒක දැනගෙන එයින් ප්‍රයෝජන අරගෙන සසරින් මිදෙන්න යමෙක් කල්පනා කරන්නේ නම් ඔවුන් හැබෑවටම පෙරත් පින් කරගෙන අද පින් කරගන්න මෙහි ආපුවයි. නැත්තම් මේ රටේ කොච්චර මිනිස්සු ඉන්නවද? ඒ මිනිස්සු කොයි තරම් මේ පූජා ස්ථාන නිසා ජීවත් වෙනවද? නමුත් දාස් ගණන් මහසෑය නිසා මල් විකුණන අය අවසට ගිහිල්ලා ඒ මල් දෙකක් පූජා කරනවාද කියලා අපිට දැකයි. මහසෑය නිසා ලක්ෂ ගණන් හම්බ කරන අය මහසෑය වෙනුවෙන් වසරකට රුපියල් 1000ක් වියදම් කරන්න කාරුණික වෙනවාද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඒ අයට කොච්චර දේවල් කරගන්න පුළුවන්ද? මේ රටේ ඉපදිලා මැරිලා යනවා මහසෑය දැක්කේ නැති. මේ සැරේ මේ රටේ ඉපදිලා මැරිලා යනවා දළදා මාලිගාව වැඳගත්තේ නැති. ඒගොල්ලෝ මොකක් කරි හේතුවකින් ඉපදිලා ඉපදිච්ච එකේ අර්ථයවත් දන්නේ නැතුව ඔහේ ජීවත් වෙලා මැරෙලේ. මෙවන් කරුණු අහලා මෙවන් කරුණු දැනගෙන එවන් ස්ථාන වැඳගෙන සතුටින් හිනා වී මැරෙන්න පුළුවන් අපූරු කාලයක් අපූරු ජීවිතයක් අපිට ලැබිලා තියෙනවා. ඒ කාරණාව මේ පිදිය යුත්තන් පිදීම කියන කාරණාවේ භාග්‍යවතුන් වහන්සේ පිදීම ගැන විතරක් අපි මේ කරුණු ටිකක් සාකච්ඡා කළා. මේ එක මංගල කාරණාව නමුත් සාකච්ඡා කරන්න පැය 7-8ක් සාකච්ඡා කළත් ඉවර වෙන්නේ නැති තරම් කරුණු.